Honorable Kader Mastan, you have 6 minutes.
Bismillah ar-Rahman ar-Rahim. கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, இன்று மிக முக்கியமான குழு நிலை விவாதம் நிகழ்வில் கலந்து கொள்வதையிட்டு நான் மிகவும் பெருமிதம் கொள்கிறேன். இலங்கை வரலாற்றில் மிகவும் முக்கியமான கிராமிய விவசாயிகளை, தொழிலாளர்களை மற்றும் பயிர் செய்கைகளை இனங்கண்டு தனியான இராஜாங்க அமைச்சுக்களை உருவாக்கி ஒவ்வொரு விடயம் சார்ந்தும் விசேடமாக குறித்த விடயத்தில் கவனம் செலுத்தி செயல்படும் வண்ணம் விடயதானங்களை விரிவாக்கப்பட்டுள்ள அமைச்சுக்களின் குழுநிலை விவாதத்தில் கருத்துக்களை தெரிவித்து சந்தர்ப்பம் கிடைத்ததுமே ஓர் விசேடமான சந்தர்ப்பம் என நான் கருதுகிறேன். கடந்த காலங்களைப் போல் அல்லாமல் துறை சார்ந்த அல்லது விடயம் சார்ந்த இராஜாங்க அமைச்சுக்களை உருவாக்கப்பட்டு தனியான நிதி ஒதுக்கீடுகள் செய்யப்பட்டிருக்கின்றன. இதன் மூலம் திட்டமிடப்பட்ட நிலையான அபிவிருத்தியை விரைவாக எட்டும் விதத்தில் திட்டமிடப்பட்டுள்ள இந்த வரவு செலவு திட்டத்தை நாட்டிற்கு தந்துள்ள அதிமேதகு ஜனாதிபதி கோட்டாபய ராஜபக்ச அவர்களுக்கும் அதிமேதகு பிரதமர் மஹிந்த ராஜபக்ச அவர்களுக்கும் நன்றிகளை இந்த இடத்தில் தெரிவித்துக் கொள்ள விரும்புகிறேன். உண்மையிலே இந்த இச்சந்தர்ப்பத்தில் எமது வடமாகாணத்தை சேர்ந்த அமைச்சர் கௌரவ் டக்ளஸ் தேவானந்தா அவர்கள் எமக்கு வழங்குகின்ற ஆலோசனைகளுக்கும் வழிகாட்டல்களுக்கும் எனது மனமார்ந்த நன்றிகளை இச்சந்தர்ப்பத்தில் நான் தெரிவித்துக் கொள்வதோடு எமது பிரதேசத்தின் அபிவிருத்தி செயல்பாடுகளுக்கு தொடர்ந்தும் தோள் கொடுக்க வேண்டும் என்று அவர்களை கேட்டுக் கொள்கின்றேன். நான் எமது பகுதியிலுடைய மீனவர்களுடைய முக்கியமான பிரச்சினைகள் சம்பந்தமாக அவர்களுடன் நாங்கள் கதைத்தும் நாங்கள் சில விஷயங்களை அவர்களுக்கு கூறியும் இருக்கின்றோம். இருந்தாலும் இங்கு முக்கியமான சில விடயங்களை நான் அவர்களிடம் எமது பகுதிக்காக அவசரமாக செய்து தர வேண்டும் என்று நான் இங்கு கேட்டுக்கொள்கிறதில்ல. அதில் முதன்மையாக மன்னார் முல்லைத்தீவை மையப்படுத்திய வடகடல் மீன்பிடி விருத்தி செய்வதில் அரசு கூடிய கவனம் செலுத்தி மீனவ துறைமுகங்களை உருவாக்குதல் வேண்டும். அதேபோல இந்திய மீன ஊடுருவலும் தென்னிந்திய மீனவர்களுடனான தொடர்பும் முழுமையாக நிறுத்தப்படுவதற்குரிய நடவடிக்கைகளை நாட்டின் மேற்கொண்டு கொண்டிருக்கின்றார்கள். அதை துரிதப்படுத்தி அவைகளையும் செய்ய வேண்டும். மத்திய மீனவ களஞ்சியப்படுத்தல் மற்றும் பதநிற தொழிற்சாலைகளை இந்த பிரதேசங்களில் நிறுவுவதற்குரிய இடங்களை சரியாக அடையாளப்படுத்தி எதிர்காலங்களில் அதை உருவாக்கி எமது மீனவர்களுடைய வாழ்க்கை தரத்தை உயர்த்துவதற்குரிய ஏற்பாடுகளை செய்து தர வேண்டும். அதேபோல பிரதான குளங்களையும் மையப்படுத்திய நன்னீர் மீன் வளர்ப்பு விருத்தி செய்வதற்குரிய செயல்பாடுகளை நாங்கள் எதிர்காலத்தில் கூடுதலாக செய்ய வேண்டும் என்று நாங்கள் இங்கே கூறிக்கொள்வதோடு இந்த மீன்பிடி தொழில் உதவிகளும் வாய்ப்புகளும் குறித்த மாவட்டங்களில் வாழும் மீனவர்களுக்கே முதன்மைப்படுத்தியதாக அமைய வேண்டும். நான் ஏன் இதை கூறுகிறேன் என்று அமைச்சர் அவர்களுக்கு நன்றாக தெரியும். அதேபோல சில இந்த அதாவது இப்ப கொரோனா காலகட்டத்தில் இருக்கின்ற இந்த நிலைமைகளை பார்க்கும்பொழுது கருவாடு உற்பத்தி மற்றும் மீன்பிடி ஏற்றுமதிகளை வன்னி பிரதேசத்தை மையப்படுத்தி ஒரு ஒரு முக்கியமான சில தேவைப்பாடுகளை அங்கு அந்த கருவாடு உற்பத்திக்குரிய ஏற்பாடுகளை செய்து கொடுக்க வேண்டும். அதுபோல வந்து நான் உண்மையிலே ஆலோசனை குழு கூட்டத்தில் கௌரவ அமைச்சர் அவர்கள்ட்ட கேட்டுக்கொண்டது போக மீனவர்களுக்குரிய ஓய்வூதியம், அதே போல வந்து இப்ப தற்பொழுது இந்த கடல் அரிப்புகளை தடுக்கும் விதமான சில செயல் திட்டங்கள் உரிய அதிகாரிகளை அனுப்பி அனுப்பி அதுகளை செய்வதோடு உண்மையிலே நாங்கள் அங்கு ஏனைய பகுதிகளில் அனுமதி கொடுக்கப்பட்டிருக்கின்ற இந்த இஸ்கூபார் செயல் திட்டத்துக்கு அமைய இந்த கட்டை தங்கு பிடிக்கிறதுக்குரிய விதத்தில் ஏன்னா வட மாகாணத்தில் சில முக்கியமான சில இன்றைய நிலையை கருதி அது தடுக்கப்பட்டிருந்தாலும் தொடராக இது ஒரு இந்த நேரத்தில் ஒரு அவங்களுக்குரிய ஒரு சீசன் டைம் ஆகி இருக்கிறதால அதற்குரிய ஒரு அனுமதிகளையும் வட மாநிலத்தில் உள்ள இந்த தொழிலை சார்ந்தவர்களுக்கு கொடுக்க வேண்டும் என்று இங்கே கேட்டுக்கொள்வதோடு அதே போல உண்மையிலே எமது அயல் மாவட்டத்தின் அரசியல் தலைமையான அமைச்சர் கௌரவ் சந்திரசேகரன் அவர்கள் காணி விடயம் தொடர்பான முரண்பாடுகளையும் பிரச்சனைகளையும் மிக விரைவாக தீர்க்கப்பட வேண்டும் என பல்வேறு திட்டங்களை நடைமுறைப்படுத்த ஏற்பாடு செய்துள்ளார். அவருக்கு பெரும் துணையாக காணி முகாமைத்துவ அலுவல்கள் மற்றும் அரச விவசாய காணிகள் மற்றும் சொத்துக்கள் அபிவிருத்தி ராஜாங்க அமைச்சர் கௌரவ் ரொஷான் ரணசிங்க அவர்கள் செயல்படுகின்றார். இவர்கள் இணைந்து எமது பகுதியில் காணப்படுகின்ற காணி தொடர்பான முரண்பாடுகளையும் பிரச்சனைகளையும் மிக அவசரமாக தீர்த்து வைப்பதற்கு உறுதியளித்துள்ளார்கள். வன மற்றும் வனவிலங்கு பாதுகாப்பு திணைக்களங்களோடு விசேடமான கலந்துரையாடுகளை ஏற்படுத்தி வன்னி மாவட்டத்தில் காணப்படுகின்ற பல்வேறு காணி தொடர்பான முரண்பாடுகளை தீர்ப்பதற்கு பிரதேச செயலாளர்களுக்கு விடுவிக்கப்பட வேண்டிய காணிகளை இனம் கண்டு அவற்றை விரைவாக விடுவிப்பதற்கு நடவடிக்கை மேற்கொள்ள வேண்டும் என்றும் கேட்டுக் கொள்கின்றேன். அந்த அடிப்படையில்
அங்கே
அதே போல் அங்கு கூடுதலாக எமது பகுதியை எடுத்தால் வன்னி என்றாலே காடு என்ற நிலைப்பாடுகள்ல இங்குள்ளவர்கள் நினைக்கின்றார்கள். அந்த அடிப்படையில் தான் வரலாற்று காலம் தொட்டு தேசிய விவசாய உற்பத்தியில் பாரிய பங்களிப்பு செய்த கட்டுக்கரைக்குளம் மல்வத்தோய வெறும் காட்டாறுகளாக மாறியுள்ளன. சிறந்த விளை நிலங்கள் காடு என்ற மாயையில் மக்கள் பயன்படுத்த அனுமதி மறுக்கப்பட்டுள்ளது. மிகவும் வேதனைக்குரிய விடயமாகும். யுத்தத்தில் பாதிக்கப்பட்ட அப்பாவி மக்கள் 10 பேர் காணிகளில் அடைபட்டு அவர்களது வாழ்வாதார உரிமைகள் பறிக்கப்பட்டுள்ளன. அவைகளை தீர்க்கும் விதமாகவும் எதிர்காலங்களில் செயல்பட்டு வேண்டும் நான் நினைக்கின்றேன். கௌரவ அமைச்சர் அவர்களிடம் ஆலோசனை குழு கூட்டத்தில் கோரிய அடிப்படையில் அமைச்சர் அவர்கள் ஒரு விரைவாக எமது பகுதிக்கு வன்னி மாவட்டத்திற்கு சென்று அங்குள்ள காணி பிரச்சனைகளை விரைவான நடவடிக்கைகள் மூலம் விரைவாக தீர்த்து தருவதற்குரிய முயற்சிகளை எடுப்பதாக எங்களுக்கு கூறியிருக்கின்றார். அந்த அடிப்படையில் நான் விரைவாக இந்த எமது காணி பிரச்சனைக்குரிய முடிவுகளை எடுத்து தருவார்கள் என்று அவர்களுக்கு கேட்டுக்கொண்டு உண்மையிலே மிகவும் இன்னும் பல இது சம்பந்தமாக எமது ஏனைய அமைச்சர்கள் சம்பந்தமாக உண்மையிலே எமது கௌரவ அமைச்சர் ஜனக வக்கம்ரா அவர்கள் எமது பகுதிக்கு வந்து பல வேலை திட்டங்கள் அங்குள்ள அதிகாரிகள் மூலம் பார்த்தார். அதுகளை செய்வதற்குரிய அது சம்பந்தமாக பேசுவதற்கு சரியான நேரங்கள் இன்மையால் உண்மையிலே அந்த பகுதிக்கு பல அமைச்சர்கள் வந்து எமது மக்களுடைய தேவைகளை செய்து தர வேண்டும் என்று கேட்டுக்கொண்டு அந்த சந்தர்ப்பத்துக்கு நன்றிகளை தெரிவித்துக் கொள்கிறேன். நன்றி.
தேங்க்யூ. கரு ரோஹண பண்டார மெத்துமா புத்தமாட்ட வினாடி ஹத்தக காலை
வினாடி ஹத்தே ගරු මූලාසනෝ ගරු මන්ත්‍රීතුමනි, මම හිතන්නේ අපි විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපි ස්තුතිවන්ත වෙනවා වගේම ගරු කරන අපේ දිස්ත්‍රික්කයට වැදගත් වූ අමාත්‍යංශයක් ඉඩම් අමාත්‍යංශය ලැබිලා තියෙනවා. මම හිතන්නේ අපි උදේත් කතා කරායි වගේ මෙතුමයි කතාවටත් මම ඇහුම්කන් දීගෙන හිටියා. එතුමා සාධනීය වැඩපිළිවෙල් ගණනාවක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉඩම් හිමියන්ගේ ඉඩම්වල අයිතිය ලබා දීම වෙනුවෙන් මම හිතන්නේ එතුමා ආරම්භ කරලා තියෙනවා ඉඩම් නඩුවලට විශාල වූ සාධනීය කටයුත්තක් එතුමා ආරම්භ කළ තියෙනවා. මම ප්‍රාර්ථනා කරනවා එතුමාට ඒ කටයුතු ටික සාර්ථක කරගෙන එතුමාගේ මේ කාල සීමාව අවසන් වීමට ප්‍රථමව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ ඉඩම් හිමියන්ට තියෙන විශාල වූ ප්‍රශ්නය තමන්ගේ බලපත්‍රයේ ඔප්පුව ලබා දීමට අවශ්‍ය කරන කටයුතු ශක්තිය වාසනාව එතුමාට ලැබෙන්න කියලා. ඔබතුමා දන්නවා හොඳටම අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ විදිහට අපේ ඉඩම් වලට අයිතිවාසිකම් කියන කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. එක කොටසක් තමයි අපේ මහවැලියට අපේ ඉඩම් කොට්ටාසයක අයිතිය තියෙනවා. මම හිතන්නේ මගේ අපේ පියාණන් මියැනකුත් උත්සාහ කරේ එතුමාගේ ඒ සියලුම ඉඩම් වලට ඔප්පු බලපත්‍ර ටික ලබා ගන්න. ඉඩම් කච්චේරි ගණනාවකට එතුමත් සහභාගී වුණා. කවමාවත් තාවත් ඒ කච්චේරි පවත්න දැන් එතුමාගෙන් පස්සේ අපිට උරුම වෙලා තියෙනවා. අපිත් එව්වට තවම සහභාගී වෙනවා. අපිට කවදාක්වත් තවම මහවැලිය ඉඩම් මේකට බලපත්‍රයක් ලබා ගන්න පුළුවන් කම නැහැ. අපි ව්‍යාපාරිකයෝ විදියට විශාල විදියට අපහසුතාවයන් වලට පත් වෙලා තියෙනවා. මේ ඉඩමට අවශ්‍ය කරන ඔප්පු ලැබුණ නැතුනහම අපිට කිසිම දෙයක් වටිනාමකමක් ඇති කරලා බැංකුවකට තියලා අවසානේ ණයක්වත් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැවැන්ත වූ ප්‍රශ්නයක් මේක. අනිත් පැත්තෙන් ඉඩම් වලට මහවැලිය විශාල විදියට වටිනාකම් එකතු කරලා තියෙනවා. සමහර එකම පේළියේ තියෙන කඩ ඉඩම් වලට වාණිජ නියමට වටිනාකම් වැලියුස් ඇවිල්ලා තියෙන දෙක තුනක්. සමහර කට්ටිය ඉඩම ඒ විදියටම තියාගෙන හිටපුවාම එයාගේ වටිනාකම බොහොම අඩුයි. ඒ කට්ටියට බදු තියෙන ප්‍රමාණය අඩුයි. හැබැයි නිකන් ඉන්නේ නැතුව කැපවීමක් කරලා වැඩ කරලා ගොඩනැගිලි ඇති කරාන් පස්සේ මහවැලියෙන් ඒකට ඇස්තමේන්තු කරලා තියෙනවා. අර ඉඩමට තියෙන නිකම්ම තිබිච්ච ඉඩමටයි දැන් මේ ඉඩමටයි වැලියුස් දෙකක් වටිනාකම් දෙක තමන් ගොඩනගපු දෙයටත් එක්ක වටිනාකම් එකතු කරලා බදු හදලා තියෙනවා. සම මේ වගේ අර කට්ටියත් ඒ කියන්නේ නිකම විදිහට හිටියානම් එයාටත් වටිනාකම අබිලා අඩුවේ වටිනා මේ ගැතන් බද්ද අඩුවේ. ඉතින් එහෙම නොවෙන්න කෙනෙක් කැපවීමක් කරලා එයා රටට ජාතියට වටිනාකමක් එකතු කරලා තමයි ඒ ගොඩනැගිලි ඇතන ගොඩනගලා තියෙන්නේ.
නිසා හැමෝටම එක ක්‍රමවේදයක් තුල මේ ඉඩම් වලට බලපත්‍ර දෙනකොට වාය කරන්න ඕන මුදල් ප්‍රමාණය එක ප්‍රමාණයකට ඔබතුමාලා ගේනවා නම් මං හිතන්නේ වටිනාකමක් ඇති වේ. ඒ වගේම ඉක්මනින් මේ මහවැලි අමාත්‍යංශයත් එක්ක සහභාගී කරලා මේක හැමදෑම ගැටලුවක් ප්‍රශ්නයක් මේ වට තියෙන ප්‍රධානම ගැටලුව මේ වාණිජ්‍ය අංගවලට ඔප්පු බලපත්‍ර ලබා නොදීම නිසා ඒකත් ඔබතුමා අවධානය යොමු කරන්න. අනිත් පැත්තේ වනජීවීක අපිට විශාල ගැටලුවක් අපේ ප්‍රදේශයේ අනිත් ඉඩම් වලට සෑහෙන ප්‍රමාණයකට වනජීවී අයිතිවාසිකම් කියනවා. අපේ අනිත් පැත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සමහර එව්ව පන්සල් වලට අයිතිවාසිකම් තියෙන ඉඩම් තියෙනවා. ඒ නිසා මේ හැම දෙයක් තුළම ඔබතුමා දන්නවා අනුරාධපුර දිස්ත්‍රික්ක ජනතාවට අවශ්‍ය කරන මේ ඉඩම් වල බලපත්‍ර ඔප්පු ටික ලබා දීමට ඔබතුමාට ඒ වෙනුවෙන් කටයුතු කරන්න මම හිතන්නේ මේ අනිත් ආයතනත් එක්ක අනිත් අමාත්‍යංශත් එක්ක ඔබතුමාලගේ තියෙන හිතවත්කම එකතු කරගෙන ඉක්මනින් මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න පුළුවන් නම් විශේෂයෙන්ම ඔබතුමාත් ඉස්සලත් කතා කරා මං ඉතින් නිශා ග්‍රහමාන් මැතිතුමාගේ ප්‍රශ්න අහන වෙලාවෙත් කලාවේ දීවර ගම්මානය ගැනත් කතා කරා. ඉතින් ඒ ඇතුළේ ඒක අවුරුදු ගණනාවක් තිස්සේ දිව යන ප්‍රශ්නයක් ඔබතුමා ආරම්භ කරපු ගම්මානයක්. ඒසහා ඒ ගම්මානයේ ඉන්නේ පාරම්පරික ඉඩම් හිමියෝ ඒ අයටත් ඉඩම් ලිගා අයිතිය ලැබෙන්න කටයුතු කරනවා. වගේම අනිත් පැත්තෙන් විශාල වශයෙන්ම අපි දීවර කර්මාන්තේ අපිට කරදිය මීවර කර්මාන්තයට වැඩිය අපේ දිස්ත්‍රික්කයේ ගත්තාම මිරිදිය දීවර කර්මාන්තේ විශාල ප්‍රබෝධයක් ඇති කරන්න පුළුවන් නිෂ්පාදනයක් ඇති කරන්න පුළුවන් දිස්ත්‍රික්කයක්. වැව් වශයෙන් ගත්තාම විශාල වැව් ප්‍රමාණයකට උරුමකම් කියන අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිරිදිය දීවර කර්මාන්තේ නගා සිටුවනවා නම් විශාල වැඩපිළිවෙලක් කර හැකි. වගේම අපේ ජාතික ආදායමට විශාල එකතු කිරීමක් කරගන්න පුළුවන්. වගේම අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැනටත් 50,000කට වැඩි ප්‍රමාණයක් ඍජුව හා වක්‍රව මේ දීවර කර්මාන්තය හා කටයුතු කරනවා. සහ හැබැයි මේ දීවර කර්මාන්තයේ යෙදෙන අයට විශාල වූ ගැටලු ගණනාවක් තියෙනවා. මම ජීවත් වෙච්ච මම ඉපදුන ගමට ආසන්නෙන් අපි නිතරම නඩත්තුනේ කලාවේ. කලාව ආසන්නේ කලාව පල්ලැහැ දීවර අභිජනන මධ්‍යස්ථානයක් තියෙනවා. කලාවේ සම්පත්ති කරගෙන තමයි මේ අභිජනන මධ්‍යස්ථානේ නඩත්තු වෙන්නේ කලාවේ දීවර වතුරේ. හැබැයි කලාවේ අදටත් මම දකින්න දෙයක් ප්‍රායෝගිකව කලාවේ සමහර කාලයකට මාළු ටික ගේන්නේ වෙනත් වැව් වලින් ගෙනල්ලා. කලාව ඉස්සරහ තියාන කලාවේ බන්ටගේ උඩ තියාගෙන විකුණන්නේ වෙනත් කොහරි වැවකින් ගෙනාපු මාළු. මේ අපිට තියෙන විශාලම වාරි කර්මාන්තයේ තියෙන කවදාක්වත් ජලය හිස්කු නොවුණු වවක්. හැබැයි මේ වැවට මාළු නැති වෙනවා කියන්නේ මොනතරම් අපරාධයක්ද? සර් මේ වැවට පිටිප පල්ලැහින් අභිජනන මධ්‍යස්ථානයකුත් තියාගෙන ඇයි අපිට බැරි මේ වැවට අවශ්‍ය කරන මත්ස්‍ය පැටවුන් ටික නිරන්තරයෙන් මාසයකට හෝ නිසි දවස් ගණනාවක් හදාගෙන ඒ හරහා මේ වැවට දාන්න ක්‍රමවේදයක් නැහැ. අනිත් පැත්තෙන් හැමදාම අමාත්‍යංශයෙන් හරි නැත්නම් ඒවා පළාත් සභාවෙන් හෝ වේවා දීවරයෙන් වෙනුවෙන් කියලා දැල් කට්ටලයක් දෙනවා. එක දැලක් දීලා මේ දීවරෝ මේ ව්‍යාපාරෙන් ගොඩනගන්න කියලා උත්සාහ කරනවා. මේ එක දැලක් දීලා පුළුවන්ද මේ දේවල් දෙනව නම් ඒ නගා සිටුවන දීවර සමිතියම එකතු කරගෙන දීවර සමිතියම ගොඩනගන්න අවශ්‍ය කරන විදියට මේ වැදගත් ප්‍රමාණයක් දීවරෙන් වෙනුවෙන් මේ දැල් දෙක අපි ඡන්දයක් ලබා ගැනීම වෙනුවෙන් පමණක් මේ දැල් හැරිතුරු උපකරණ ලබා දෙනවා වෙනුවට මේ ව්‍යාපාරයේ නගා සිටුවන මේ වෘත්තීය නගා සිටුවන්ට කටයුතු කරන මේ දීවර වෘත්තීය එදී සිට කිසිම දීවරෙක් කමදාක්වත් මං හිතන්නේ ගොවියෝ වගේ සහනදාර ඉල්ලගෙන
මුතුමාට වෙන දෙකක කාලයක් තියෙනවා
වෙනත් මොනවත් පහසුකම් ඉල්ලගෙන දුවලා නැහැ. හැබැයි මේ අය නගා සිටුවන මං හිතන්නේ අපේ ප්‍රදේශයේ තියෙන ප්‍රෝටීන් අවශ්‍යතාවය ආහාර වලට ඒවා ටික ගොඩනගන්න තිබුණු පුළුවන්කම තියෙනවා. ඒ නිසා මං හිතන්නේ දීවර ව්‍යාපාරයේ දීව ගොඩනගන්න කටයුතු කරන්න මේ ආකාරයෙන් උනන්දුවක් උත්සාහයක් දරනවා නම් මම හිතන්නේ දීවර අමාත්‍යතුමාටත් මේ මිරිදිය දීවර මත්ස්‍ය කර්මාන්තේ නගා සිටුවන මම හිතන්නේ බොහොම අවස්ථාවක් තියෙයි. සමහර වැව් වලට මං හිතන්නේ දැන් අපේ එක පැත්තෙන් අපේ දීවරයෝ පොල් තුල තියෙනවා මේක ඇත්තක්ද දන්නේ නැහැ කියන දීවරෙන්ගේ හිත් වල තියෙන විශ්වාසය සමහර වැව් වලට අපේ කලාවටත් දාලා තියෙනවා ඉස්සෝ වගාව දාලා තියෙනවා. ඒතකොට ඉස්සෝ වගා කිරීමත් එක්ක ඉස්සෝ ආහාරයට ගන්නවද කියලා පොඩි සැකයක් තියෙනවා. මේ ඇගිල්ලෝ කියන නැත්තම් මත්ස්‍යයාගේ ආරම්භයේ මුල පැටිය ඉස්සෙන් විසින් ආහාරයට ගන්න නිසාද මේ මත්ස්‍ය නිෂ්පාදනය අඩු වෙලා තියෙන කියලා. ඒ නිසා මෙවැනි ගැටලු ගණනාවක් තියෙන ඒවට පිළිබඳ ඔබතුමාලා පරීක්ෂණයක් කරලා පුළුවන් නම් මේ ඉස්සෝ වගාව ඇත්තටම සාර්ථක ඉස්සෝ වලින් වැඩි ආදායමක් ලබන්න පුළුවන්. ඉස්සගෙන් වැඩි එක ඉස්සෙක් දෙන්නේ කල්ලගෙන ආව නම් දීවරයා දවසට ලොකු ආදායමක් ලබනවා. හැබැයි එයා ඒ ඉස්සෝ වගාව එනවත් එක්කම අනිත් පැත්තේ මත්ස්‍යෝ ටික විනාශ වෙනවා මාළු ටික විනාශ වෙනවා නම් ඒක පිළිබඳවත් ගැටලුවක් තියෙන නිසා මේවා ක්‍රමානුකූලව බෙදලා හරි කරන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කර ගන්නවා. මේ ඉස්සෝ වගාව සහ මත්ස්‍ය වගාව දෙකම ක්‍රමානුකූලව දීවරයෙන් අතර පවත්වාගෙන යන්න වැඩපිළිවෙලක් සකස් කරනවා මම හිතන්නේ ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම හැමෝම ඉල්ලන්නේ දීවරෙන්ට මේ අපේ මදිණන් මේ අභිජනන මධ්‍යස්ථාන වලින් බිහි වෙන ඇසිල්ලන් ඇකිල්ලන් වගේ ප්‍රමාණය මදිණන් මේක පුද්ගලික අංශයට පව හෝ දිරිගන්වලා පුද්ගලික අංශෙන් හෝ ඉස්සු මේ අපේ මත්ස්‍යෙන් වගා කරන්න නැත්නම් බිහි කරන්න අභිජනනය කරන්න අවස්ථාව ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරනවා නම් මම හිතන්නේ ඒක වැදගත් වෙනවා. අනිත් පැත්තේ මම ඊයේ ආගෙන හිටියා අපේ අනිත් අර වගුරු බිම් ආසිතෝ පොල් ගොවිතැන කරන්න වැටි දාලා කටන් ගන්නවා කියලා මම හිතන්නේ හොඳ අදහසක්. මේක ක්‍රියාත්මක වෙනවා නම් සැහැන ඒකේ අනිත් පැත්තෙන් අයිතිය තම අපේ කෙනෙකුට ලබා දීලා ඔබතුමාට ඔබතුමාලා කාලය අවසන් කරන්න පුළුවන්කම ලැබෙනවා නම් මෙතන ඒක ඔබතුමා හැමදාමත් මෙරටේ ජනතාව සිහිපත් කරන අමාත්‍යවරයෙක් බවට පත් වෙන්න ඔබට හැකියාව ලැබෙයි. සා ඒ වෙනුවෙන් ශක්තිය ධෛර්ය වාසනාවත් ඔබතුමාට ලැබෙන්න කියන ප්‍රාර්ථනය කරමින් මගේ වචන සල්ප අවසන් කරන බොහොමත් ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ඊළඟට වීරසුමන වීරසිංහ මැතිතුමා ඔබතුමාට විනාඩි 4ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන ආරෝහණ සභාපතිතුමනි, 2021 අයවැය ඉදිරිපත් කරන්නේ අපේ රටේ ආර්ථිකය ඉතාමත් දරුණු කඩාවැටීමක වක්කලා තියෙන වෙලාවක විශේෂයෙන් මේ ආර්ථික කඩාවැටීමත් එක්ක මේ ආර්ථික ගොඩනගන්න පුළුවන් ශ්‍රේෂ්ඨ තුනක් පිළිබඳව තමයි අද මේ වැය ශීර්ෂ තුනක් පිළිබඳව සාකච්ඡා කරන්නේ. වැවිලි කර්මාන්තයත් ඒ වගේම දීවර කර්මාන්තයත් ඉඩම් විෂයත් හරියට කළමනාකරණය කරන්න පුළුවන් නම් මේ ආර්ථිකයට නව පණකින් ජවයකින් එදකකදී වෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම අතිකල් ජනාධිපත්‍යමාට විශේෂ ස්තුතියක් පුද කරන්න ඕන. පහුගිය අමාත්‍ය මණ්ඩලයේ විෂය තීන්දුව කිරීමේදී අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් විෂයන් බෙදීමේදී අපි හැමදාම කතා කරපු ඒ විද්‍යාත්මක ක්‍රමවේදයක් තුළ මේ විෂයන්වල විෂයන් බෙදීම සිද්ධ කරලා තියෙනවා. ඒක ඒ වගේම ඒ විෂයන්වල විෂයපාර අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන්ටත් තවත් ස්තුතියක් පුද කරන්න ඕනේ. මේ විෂයන් තුනේම විශේෂයෙන්ම අද කතා කරන වෛශේෂ තුනේම ඔවුන් මේ විෂය පිළිබඳව මේ කෙටි කාලය තුළ ගෙවිච්ච මාස තුනක කාල සීමාව තුළ ප්‍රමාණාත්මක මැදිහත් වීමක් හටපුරා යමින් සිද්ධ කරනවා. ඒ පිළිබඳව ගෞරවත් ස්තුතියක් පුද කරගන්න ඕන. ඒක නිසා මේ වෛශීර්ෂ කතා කරන විශේෂයෙන්ම වැවිලි කර්මාන්තය ඒ වගේම දීවර කර්මාන්තය සහ ඉඩම් කියන විෂයන් තුනම අපි සාර්ථක කරගත යුතු සහ කළගත හැකි විෂයන් තුනක් කියන කාරණාව සඳහන් කරන්න ඕන. වෙලාව නිසාවෙන් මං හිතන්නේ මේවා කොහොම කතා කරනවද කියලා හිතා ගන්න බෑ අපිට ලැබෙන වෙලාවල්. ඒක නිසාවෙන් මම මේ අමාත්‍යංශ උපදේශ කාර්ය සභාවෙත් ඉන්න නිසාවෙන් කෙටියෙන් කාරණා විදියට විතරක් කතා ගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් දීවර කර්මාන්තය තමයි සාධන යෝජනා ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා මහින්ද චින්තන වැඩපිළිවෙල ඒක අතරමඟ නතර වුණා පහුගිය අවුරුදු 5ක් කාල සීමාව තුළ. සෞභාග්‍ය දක්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙනාවා. එතුමා මේ මූලාසනයට ඇවිල්ලා එතුමාගේ මේ රට හදන ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය තවත් දිගුවක් විදියට තමයි මේ ආයේ වැය ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ අපි කාගේත් වක්කීමක් බවට පත් වෙනවා. මේක සාර්ථක කරගන්න සඳහා මැදිහත් වෙන්න. ඒක නිසා දීවර ශ්‍රේෂ්ඨයේ යෝජනා ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. මිරිදිය දීවර කර්මාන්ත සම්බන්ධව අපනයන වෙළඳපොළ කේන්ද්‍ර කරගත් ආකර්ෂණීය මත්ස්‍ය පැලෑට පිළිබඳව විදේශ විනිමය ගලාගෙන යන කරවල උඹලකඩ සහ ටිම්මාළු කර්මාන්තය ලංකාවේ තුල සංවර්ධනය කිරීම සම්බන්ධව දීවර වරායන් සම්බන්ධව විශේෂයෙන්ම හරිත දීවර වරාය සංකල්පයක් අලුතෙන් ගෙනල්ලා තියෙනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා දීර්ඝකාලයක් මිනිසුන්ගේ මාතර මිනිසුන්ගේ සිහිනයක් බවට පත් වෙච්ච ගන්දර දීවර වරාය සංවර්ධනය කරන මූලික කටයුතු ඒ විශේෂ රාජ්‍ය අමාත්‍යතුමාත් කැබිනට් අමාත්‍යතුමාගෙන් මැදිහත් වීමෙන් ආරම්භ කළා තියෙනවා. ඒ වගේම දේවුන්දර දීවර වරාය තුළ දීවර වරායන් ගණනාවක් මේ රටේ ආර්ථික මර්මස්ථාන ගණනාවක් ඒ සංවර්ධන කරන මැදිහත් වෙලා තියෙනවා. ඒ වගේම වැවිලි කර්මාන්තයේ යෝජනා ගණනාවක් විශේෂ බාර අමාත්‍යතුමාත් ඒ රාජ්‍ය අමාත්‍යතුමාලාගේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. තේ වගාවේ තාක්ෂණික හා කළගුණ කාලගුණ බලපෑම් අවම කිරීම, කාබනික පොහොර ප්‍රචලිත කිරීම, භෝග වගා විදාංගර කිරීම, කිතුල් හා තරකර්මාන්තයේ දියුණුව, උක් වගා සහ අනිකුත් භෝග වගාව, කුරුඳු ගම්මිරිස් සතුළු සුළුපනායන භෝග සම්බන්ධව ඒ යෝජනා ගණනාවක් ගෙනල්ලා තියෙනවා. ඒ වගේම සාධන යෝජනාවක් මේ පාර්ලිමේන්තුව ගිනි තියන්න හදපු යෝජනාවක්. වතුකම් කරුවන්ගේ රුපියල් 1000 වැටුප ලබා දීම සම්බන්ධව. හැබැයි මේ පාර්ලිමේන්තුවල ඒක එක එක දන්වල විවේචන ලකුණු මේක පුළුවන් ද දෙන්න පුළුවන් ද අරකද මේකද කියලා වතුකරේ නියෝජනය කර නැත්නම් මන්ත්‍රීවරුත් මේක ඉතම් කාරණා සඳහන් කරා. ඒක මේක කරන්න පුළුවන් වැඩක්. ඒ වෙනුවෙන් අලුත් ඒ යෝජනාවත් එක්කම එදා මහින්ද රාජපක්ෂ මුදල්ලා මහත්මයා අගමැතිතුමා විදියට ඉතාමත් සාධන යෝජනාවක් ඉදිරිපත් කරා. 1992 විතර මේ රටේ රාජ්‍ය වතු සමාගම් ගණනාව පෞද්ගලික අංශයට දුන්න දැන් අවුරුදු 30ක් කිසිම කළමනාකරණයක් සිද්ධ වුණේ නැහැ. මේ රුපියල් 1000 දෙන්න සූදානම් නැත්නම් ඒ රාජ්‍ය වත්තු සමාගම් මහා පරමාණු වැලි සමාගම් නැවත ප්‍රතිසංස්කරණය කරන්න ඕන කියලා යෝජනාවක් ගෙනාවා. අද මේ කතා වලින් බහුතරයක් කතා වල ඒක හොඳ යෝජනා ගණනාවක් ගෙනාවා. වැලි කර්මාන්ත විශේෂ බාර අමාත්‍යා මේ වේදිකාවේ මේ දස්සින් භූමියේ සභාව ගරුබේ නොසියා වුණත් ඉඩම් මැමැත්තුමාටත් වැලි කර්මාන්ත මැමැත්තුමාටත් කියනවා මේහා මේකට සම්බන්ධ යෝජනාවක් පහුගිය කාලේ ගෙනල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදා ජනාධිපතිවරයා විදියට 2009 කැබිනට් අනුකමුටුවක් පත් කරා. එදා ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විදිහට ඩියු ගුණසේකර මැතිතුමා, ඒ වගේම වර්තමාන අමාත්‍යවරුන්ගේ ජමල් රාජපක්ෂ මැතිතුමා, අන්ත පිදාසන යාපේ මැතිතුමා ඇතුළු ඒ කැබිනට් අනුකාරක සභාවෙන් ඉතාමත් සාධනීය යෝජනා කරනවාක් ඉදිරිපත් කරා. මේ මහා පරමාණු වතු සමාගම් කළමනාකරණය කරන්න කොහොමද කියන කාරණාව
මැතිතුම අවසන් කරන්න.
අවසන් කරන්න විනාඩි දෙකක් තියෙනවා.
අවසන් කරන්න ඔබතුමාගේ කාලය අවසන්.
ගරු මුලාසන සභාවට මට විනාඩියක් දෙන්න මේක අවසන් කරන්න. ඒ යෝජනා ටික ඒ එදා ගෙනාපු කැබිනට් අනුකමිටේ යෝජනාව මා විශ්වාස කරනවා අද ශක්තිය කරන්න ඕන. ඒක නිසා වෙන් මම හිතාගෙන විනාඩි දෙකකට කලින් දැනුවත් කරාවි කියලා. ඒක නිසා වෙන් කමන්නෑ තවට අවසන් කරන විනාඩියක් දෙන්න. තවත් යෝජනා ගණනාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. වැලි කර්මාන්ත සම්බන්ධව තේ වගාව සම්බන්ධව මා විශ්වාස කරන්නේ අලුත් ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒව සඳහා යම් එකදැනකින් ක්‍රියාත්මක කරන යෝජනාව ඒ ප්‍රශ්න ගැන කතා කරන තැනක් නිර්මාණය කරන්න. ඒ වගේම පාංශු සහ භෝග කියන්නේ තැන් දෙකක් නෙවෙයි. මේ දෙක එකදැනකින් පාලනය වෙන්න ඕන. වැවිලි කර්මාන්තයේ පිළිබඳ ප්‍රධාන යෝජනාවක් වැවිලි කුසි සංචාරක ආයුර්වේද කියන ඒ සියල්ල ඒක රාශිය කරගෙන අලුත් සංකල්පයක් ලෝකයේ ක්‍රියාත්මක වෙනවා. දූපත් වල විශේෂයෙන්ම සුවතා දිවයිනක් හීලින් අයිලන්ඩ් කියන සංකල්පය ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණොත් මේ වැටිතරට ගොඩනගන්න පුළුවන්කම ලැබේවි. අවසාන වශයෙන් COVID-19 මසංගතය නිසාවෙන් අපිට මේ අහිමි චාර්ත්‍ය ගොඩනගන්න සුරපණයන භෝග වගාවන් සම්බන්ධ වැඩි මැදිහත් වීමක් වෙනවා නම් කරන්න පුළුවන්කම ලැබේවි. ඒ වගේම අවසාන කාරණාව තමයි මා කලින් සඳහන් කරපු ඒ වතු ඉඩම් වල ඒ මුඩුබිම් බෙදා දීලා කරන්න පුළුවන් ආට ලබා දෙන්න පුළුවන් නම් ඒ බලදායි කටයුතු යොදන්න පුළුවන්කම ලැබේවි. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ සභාවේ සඳහන් කරපු කටපොල් සහ ෆයිනස් වගාව තහනම් කරනවා කියන සංකල්පය තවත් පියවරක් ඉස්සරහට ගිහිල්ලා මේ රටේ ආර්ථිකය විනාශ කරපු ඒ දේශගුණ කාලසත් විනාශ කරපු කටපොල් වගාව නැවත වගාවක් නොකරනවා වගේම ඉන්දපු කටපොල් සහ ඒ භෝගවල් අයින් කරලා වෙනත් භෝගවල් සඳහා යන්න අවධානයක් යොමු කරන්න සිල්ලා සිරිමින් අවසාන වශයෙන් ඉඩම් ඔප්පු ලබා දීම සම්බන්ධව පහුගිය ආණ්ඩුවල හැම ආණ්ඩුවලම එක එක මූණුත් අහඩු දාගෙන ෆයිල් එකක් දෙනවා ඔප්පුවක් කියලා. හැබැයි ඔප්පුවේ නීත්‍යානුකූල අයිතියක් නැහැ. පහුගිය ආණ්ඩුවත් එහෙම දුන්නා. සමා වෙන්න මේ ෆයිල් ෆොටෝ එක දෙන මන්තු ඇමතිවරු මෙතන ඉන්නවා. ඒ වල වටිනාකමක් නිර්මාණය වුණේ නැහැ. ඒක නිසා ඉඩම් ඔප්පු ලබා දීම අද මිනිසුගේ මූලික ප්‍රශ්නයක්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පොලිසිය වල ඒ වගේ මුසාවි වල ප්‍රශ්න වලින් භාගයට භාගයක් තියෙන මේ ඉඩම් ඔප්පු පිළිබඳ ප්‍රශ්නය. ඒක නිසා මේක මූලික අවධානයක් යොමු කරලා හැම මිනිහෙකුටම තමන් ජීවත් වෙන භූමියට තමන් වගා කරන භූමියට ඔප්පුවක් ලබා දෙන ක්‍රමවේදය ශක්තිමත් කරන්න ඉඩම් විසේ බාර ඒ වෙනුවෙන් මැමතුරේ පත් කළා තියෙනවා. රසාන රණසිංහ මැමතුමනේ ඔබතුමා ජාතික වීරයෙක් බවට පත් වෙන්න පුළුවන්. ජාතික වීරයෙක් බවට පත් වෙන්න පුළුවන් මේ මිනිසුන්ගේ දුක් විඳින මිනිසුන්ගේ විශාල අවධානයක් යොමු කරලා මේකට උත්සාහනීය කරගන්න පුළුවන් නම් මේ ඉඩම් ප්‍රශ්න පිළිබඳවත් මැදිහත් වෙන කියන කාරණා සිහිපත්
කරමින්
ලබා දී වේලාවට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුති.
ගරු සුජිත් සංජය පෙරේරා මැතිතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, ඉතාම වැදගත් අමාත්‍යංශ කීපයක් සම්බන්ධව වැසිසියේ සාකච්ඡා කරන අවස්ථාවේදී ඒ සම්බන්ධව අදාළ දක්වන අවස්ථාව ලැබීම කරන මම මේ අවස්ථාවේදී සතුටු වෙනවා. ඒ වගේම අපි දන්නවා වැඩි කර්මාන්තය ගත්තොත් එහෙම අපිට මං හිතන්නේ තේ කර්මාන්තය ගැන අමතක කළේ සම්බන්ධව කතා කරන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි දන්නවා සතවර්ෂ ගණනාවක් විශේෂයෙන්ම අපේ රජයට එහෙම නැත්නම් අපේ රටට විදේශ විනිමය ගේන්න විශාල දායකත්වයක් ලබා දුන්නේ තේ කර්මාන්තය කියන එක අපි මතක් කරන්න ඕනේ. ඉතින් අද තේ කර්මාන්තය ගැන කතා කරනකොට අපි දන්නවා නොයෙකුත් ආකාර අර්බුද තියෙනවා. විශේෂයෙන්ම තේ කර්මාන්තයට වැඩිම දායකත්වය දරන්නේ ගරු මන්ත්‍රීතුමනි කුඩා තියවතු හිමියෝ. ඒකෙන් 72%ක් වෙනවා කුඩා තියවතු සමගිය දායකත්වය. එතන මේ දායකත්වයේ ලබා දීමේදී ගරු මන්ත්‍රීතුමනි අපි දන්නවා කුඩා තේවතු හිමියන්ගේ ගුණාත්මක ආවය එහෙම නැත්නම් තේ ඒ අයගේ ලබා දෙන තේ දායකත්වය වැඩි කරන්න එහෙම නැත්නම් ගුණාත්මක තත්ත්වය වැඩි කරන්න යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඉතාමත් අවශ්‍ය වෙනවා. නැත්නම් අපි දන්නවා ඉදිරි කාලයේදී තේ කර්මාන්තය සඳහා විශාල අභියෝගයක් තියෙන අවස්ථාවක්. අපි දන්නවා අපිට වඩා වෙනත් රටවල් කෙන්‍යාව ඒ වගේ වියට්නාමය වගේ රටවල් අපිට වඩා ඉදිරියට අද ඇවිල්ලා තේ කර්මාන්තය සම්බන්ධයෙන් විශාල දායකත්වයක් මේ ලෝකයට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා කියන එක මතක් කරන්න ඕනේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි මම ගරු අමාත්‍යතුමාගේ ඉල්ලා සිටින්න කැමතියි. මේක මම හිතන්නේ කෙටි කාලීනව කරන්න පුළුවන් කමක් නැහැ. දීර්ඝකාලීන වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරන්න වෙනවා මේ තේ කර්මාන්තය නගා සිටීම සම්බන්ධව. විශේෂයෙන්ම අපි දකින්නවා අද වැවිලි කර්ම තේ කුඩා තේවතු හිමියෝ. තමන් දන්නවා හුඟක් වෙලාවට මේ වැවිලි කර්මාන්තයට සම්බන්ධ වෙලා තේ වගාව කරනකොට අපි දන්නවා මේකේ ඵලදායය එහෙමනම් නිෂ්පාදන ධාරිතාවේ හුඟක් වෙලාවට මේ අයගේ ඉඩංගුල ලබා ගන්න පුරේ ප්‍රමාණය ලබා ගන්න කටයුතු කරලා නැහැ. ඒ නිසා මම හිතන දීර්ඝකාලීනව කල්පනා කරලා අපි ඒ කුඩා තේවත හිමියෝ දැනුවත් කරන්න, ඒ වගේ මේ අයගේ ඵලදායි වැඩිදියුණු කරන්න යම් කිසි වැඩපිළිවෙළක් දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නත් ඕනේ. ඒ වගේම දළු නෙලීම සම්බන්ධව මම දන්නා අද හුඟක් වෙලාවට කුඩා තේවත හිමියන්ගේ දළු ටික ලබා ගන්න ලොකු තරඟයක් තියෙනවා. විශේෂයෙන් තේ කර්මාන්ත ශාලා හිමියෝ නොයෙකුත් ආකාර තනකාරී වැඩපිළිවෙළක් කරලා තමයි මේ දළු හිමියන්ගේ දළු ටික ලබා ගන්නෙ. ඉතින් හුඟක් වෙලාවට ඒකේ තියෙන ගුණාත්මක ගාව ගැන කල්පනා කරන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. හුඟක් වෙලාවට තරඟයට ගිහලා ඒ ලබා දෙන දළු ඒ ආකාරයෙන්ම කිසිම තේරීමක් නැතුව කිසිම උපදේශයක් නැතුව ඒ ලබා දෙන දළු ටික ඒ ආකාරයෙන්ම ලබා ගැනීමේ වැඩපිළිවෙළක් තමයි අපි ක්‍රියාත්මක වෙනවා දකින්නේ. ඒ නිසා මම ඉල්ලා හිටනවා විශේෂයෙන්ම අමාත්‍යංශයේ ඒ වගේම තේ මණ්ඩලය මැදිහත් වෙලා ගුණාත්මක තත්ත්වයේ තේටලු නිෂ්පාදනය කරන්න මම හිතන්නේ කුඩා තේවතු හිමියන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ඉතාම කාලෝචිත වෙනවා. නැත්තම් අපිට හොඳ මිලක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. අපිට ඉදිරි කාලයේ ලෝකයේත් එක තරඟ කරන්න, ඒ වගේම අපේ පරණ සන්නාම නාමය සිලෝන් ටී කියන නාමය අපිට දියුණු කරන්න, එහෙම නැත්තම් නැවතරක් ලෝකෙ ප්‍රචලිත කරන්න නම් අපි අනිවාර්යයෙන්ම මේ වැඩපිළිවෙළට යා යුතු වෙනවායි කියලා මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා දැන් තේ කර්මාන්තය ගත්තොත් එහෙම විශේෂයෙන්ම තේ වතු කම්කරුවන් ගැන අපි දන්නා උඩ රට ප්‍රදේශියත් ඒ වගේම පහත රට ප්‍රදේශියත් වැවිලි සමාංගවල වැඩිම දායකත්වයේ කුඩා තේ වගාවත් ඒ වගේම රබර් වගාවත් ඒ කම්පැනි වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අපි දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ වතු කම්කරුවන්ගේ වැටුප සම්බන්ධව. ගරු මන්ත්‍රීතුමනි, ඒ වැටුප සම්බන්ධව කතා කරනකොට හැම අවස්ථාවෙදිම අපි දන්නා වැවිලි සමාගම් වලින් ඒ වැටුප වැඩි කිරීම සම්බන්ධ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා. ඉතින් අපිට මතකයි දැන් මේ අයවැයේදී ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ පත් කෙරුවා රුපියල් 1000ක වැටුප් දීමනාවක් ලබා දෙන්න කටයුතු කරනවා කියලා. ඉතින් අපි කියන්නුනේ මේ වාසාවේ නෙමේ විශේෂම ජනාධිපතිවරණලාදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේක සඳහන් කෙරුවා අපි අනිවාර්යයෙන්ම රුපියල් 1000ක් ලබා දෙනවා කියලා. නමුත් අවුරුද්දක් ගත වුණා ඒක ලබා දෙන්න හැකියාවක් ලැබුණේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දැන් ගරු අග්‍රාමාත්‍යතුමා මේ අයවැය ලේඛනයේ ප්‍රකාශ කෙරුවා වගේම මේ සම්බන්ධව යම් කිසි විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා මේක ලබා දෙයි කියලා. මොකද අපි දන්නවා දැන්ටමත් වැවිලි සමාගම් මේක ලබා දීමේ අපහසුතාවය සම්බන්ධව නොයෙකුත් ආකාර අදහස් උදා දක්වලා තියෙනවා. ඒ අය කියන්නේ මේක දෙන්න පුළුවන් කමක් නැහැ. අපිට ලබා ගන්න පුළුවන් ආදායම අද නැති නිසා තමයි මේක කරන්න බැරි වෙයි කියලා. ඉතින් අපි දන්නවා නොයෙකුත් ආකාර යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අමාත්‍යංශයේ මැදිහත් වෙලා මේ සම්බන්ධව සාධනීය පියවරක් අරගනී කියලා. නමුත් මම කියන්නේ මේ වෙලාවේ මම යෝජනා කරන්න කැමති ගරු මන්ත්‍රීතුමනි, අපි දන්නවා රජයේ සතු වැවිලි සමාගම් ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම ජනතා වස් සංගාධන මණ්ඩලය, ඒ වගේම වැවිලි සංස්ථාව, ඇල්කඩෝ ප්ලාන්ටේෂන් එක, ඒ වගේම හලාවත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම. ඉතින් රජයට මම හිතන්නේ රජයේ සතු ආයතන නිසා රජයට පුළුවන් කමක් ලැබෙනවා ගරු මන්ත්‍රීතුමනි මේ සම්බන්ධව ආදර්ශයක් දෙන්න. දැන් මේ ජනවාරි මාසයෙන් මම හිතන්නේ වැවිලි සමාගම් වලට කියන්න ඕනේ නැහැ. වැවිලි සමාගම් වලට බලපෑම් කරන්න අවශ්‍ය නැහැ. අපි මේ අපිට සතු රජයේ සතු වැවිලි සමාගම් වල වැටුප රුපියල් 1000 කරලා අපි ලබා දුන්නයි කියන ප්‍රකාශය කරන්න පුළුවන්. මම හිතන්නේ ඒ තුලින් එයාගේ ඉදිරි ගීමක් ගන්නත්, එහෙම නැත්නම් පෙළඹවීමක් කරන්නත් පුළුවන්කම ලැබෙනයි කියලා මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, හුඟක් වෙලාට මේ වැවිලි කර්මාන්තේ සම්බන්ධ වෙලා ඉන්න මේ වතු කම්කරු බලාපොරොත්තු වෙන්නේ මේ රුපියල් 1000 මූලික වැටුපට. එහෙම නැත්නම් මේක සාමාන්‍යයෙන් දීමනාවක් එකතු කරලා, එහෙම නැත්නම් පැමිණීමේ දීමනාවක් එකතු කරලා, දිරි දීමනාවක් එකතු කරලා ඉවරලා මේක ලබා ගන්න වතු කම්කරු බලාපොරොත්තු වෙන්නේ ගරු මන්ත්‍රී.
ගරු මන්ත්‍රී ඔබතුමාට විනාඩි 2ක කාලයක්
තියෙනවා. ඔව්. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, අපි ඉල්ලා හිටින්නේ මේ වැඩපිළිවෙල හරියට කරනවා නම් අපි වතු කම්කරු ජනතාවට දැනෙන විදිහට මේ කටයුත්ත කරන්න, එහෙම නැත්නම් එතුමාට ප්‍රයෝජනයක් ආකාරයට මේක ලබා දෙන්න කටයුතු කරන්නයි කියලා තමයි මේ අවස්ථාවේදී අපි යෝජනා කරන්නේ. ඊට පස්සේ අපි දන්නවා අපේ ප්‍රදේශයේ ගත්තොත් එහෙම කෑගල් දිස්ත්‍රික්කයේ ගත්තොත් තේ කර්මාන්තේ වගේම ගරු මන්ත්‍රීතුමනි රබර් කර්මාන්තේ සම්බන්ධවත් විශාල පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. පහුගිය කාල සීමාව තුළ මේකෙන් දිනෙන් දින දවසින් දවස අපේ පිරිස ඒවෙන් ඈත් වුණා. ඒකට හේතු වෙලා තිබුණේ මේකට නිසියාකාර මිලක් ගන්න පුළුවන් කමක් නැහැ. අදත් කිරි කපන්න නැති වතු රාශියක්, තමන්ගේ කුඩා වතු තියෙන රාශියක් අද මේව සම්බන්ධ කිරි කපන්න නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ මිල. පහුගිය කාල සීමාව අපි දන්නවා, ඔබතුමාලට යෝජනාවක් කරනවා නෙමෙයි, දශකයක විතර කාල සීමාව තුළ රබර් මිල පහත වැටුණා. මොකද අපි දන්නවා අනික් මේ පෙට්‍රෝලියම් වලින් හදන රබර්, එහෙම නැත්නම් ආටිෆිෂල් රබර් කියලා අපි කියනවා, ඒවැය සම්බන්ධව මිල අඩු වෙච්ච නිසා අපිට මේ සම්බන්ධ ඉල්ලුමක් තිබුණේ නැහැ. නමුත් අපි දකිනවා මේ දවස්වල දැන් යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා. විශේෂයෙන්ම දුම් ෂීට් වල RRS නම්බර් 1 රබර් වලට හොඳ මිලක් ඇවිල්ලා තියෙනවා. රුපියල් 400ක 450ක විතර මුදලක් අපි දැක්ක පහුගිය වෙන්දේසිය ලැබිලා තියෙනවා. නමුත් ගරු මන්ත්‍රීතුමනි, අමතුමාගේ අවධානය සඳහා යොමු කරන්න ඕනේ, මොකද අපි දන්නවා මේ මිල මේ කිරි කපන අයට, එහෙම නැත්නම් මේ කුඩා රබර් වතු හිමියන්ට ලැබෙන්නේ නැහැ මේ දවස්වල. අපි දන්නා කිරි එකතු කරන අය ඒ මිල වෙන්දේසියෙන් ලබා ගත්තට පාරිභෝගිකය එහෙම නැත්නම් ඒ කුඩා රබර් වතු හිමියන්ට මේ මුදල ලැබෙන්නේ නැහැ කියලත් මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඒ නිසා ඒක සම්බන්ධව අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම අපි දන්නා මේ ප්‍රවණතාවයත් එක්ක අපේ ගම්වල ඉන්න එහෙම නැත්නම් කුඩා රබර් වතු හිමියෝ විශේෂයෙන්ම දුම්කාපුරවල තමයි මේ කටයුත්ත කරන්නේ. ඒක සම්බන්ධව නගා හිටවන්න එහෙම නැත්නම් අලුතෙන් රෝල් ගන්න ඒ දුම්කාපුර වැඩි දියුණු කරන්න ඒක ඒතර තමයි මේකේ ගුණාත්මභාවය වැඩි කරන්න පුළුවන්. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි අපි ඉල්ලා සිටින කැමැති ගරු අමාත්‍යමාලාගේ අමාත්‍යංශයෙන් මේ සම්බන්ධ යම් කිසි වැඩපිළිවෙළක්
ගරු මන්ත්‍රීතුම ඔබතුමාගේ කාලය අවසන්.
විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි මේ සම්බන්ධ අවධානය යොමු කරන්න අනිවාර්යයෙන්ම අපි දන්නවා මේ රබර් කුඩා රබර් රතු හිමියන්ට එහෙම නැත්නම් මේ දුම්කාපුරවල ගුණාත්මකභාවය වැඩි කරන්න යම් කිසි ආධාර මුදලක් ලබා දීලා ඒකේ ප්‍රමිතිය වැඩි කරන්න යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගත්තොත් මං හිතන හැටියට හොඳ ඉල්ලුමක් එහෙම නැත්නම් හොඳ වෙළඳපොළක් සකස ගන්න පුළුවන් වෙයි කියලා මම මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ නිසා මම හිතනවා වැඩි කර්මාන්ත ඇමතුමාටත් ඒකට සම්බන්ධ වෙලා විශේෂයෙන් අපේ කෑගල් දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කණකේරත් ඇමතුමත් මේ වැඩි ක්ෂේත්‍රයේ සම්බන්ධ වෙලා කටයුතු කරන කුඩා තේවතු ඒ වගේම අනිකුත් කර්මාන්ත සම්බන්ධව ඒ නිසා අවසාන වශයෙන් මම ඉතුමන්ලට මේ වැඩ කටයුතු ඉදිරියට ගෙනියන්න ඒ වගේම අපේ කුඩාවතු හිමියන්ට ඒ වගේම තේවතු හිමියන්ට ඒ වගේම වැඩි ක්ෂේත්‍රයේ කම්කරු ජනතාවට යම්කිසි සේවාවක් කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේ කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරන බොහොම ස්තුතියි.
ভবিষ্যতে